due to unfold.
Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සමට සෙත් වේවා කියමින් අදත් මේ ගුවනේ දිගහැරෙන්නේ සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහනේ සජීවීව ඔබට ඕක්ලන්ඩ් නුවර සිට ගෙනෙයි. නවෝදේක අරුණලු සමගින් සෙත් ශ්‍රී ලංකා ගයමින් යසිරි අසිරි සිරිනි ශ්‍රී ලංකාවකට සුබපතමින් අපි ශ්‍රී ලංකා වාසී සෑම දෙනාට මේ සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහන දියත් කරමු. අද දෙසැම්බර් 6 වෙනි සිකුරාදා. සීත ඍතුව හමාරයි. ග්‍රීෂ්මය දැන් මගේ එනවා. ඒත් අපිට දාල්වරුවේ බොහොම ග්‍රීෂ්මය ඇඟට දැනෙනවා. මේ නව ශ්‍රී ලංකාවේ කොයි දේශගුණයටත් අපි හුරු පුරුදු වී සිටිමු. එහෙත් දැන් දැන් ලංකාවට යන හැම දිනාගෙම හිතන්නේ ලංකාවේ දේශගුණය ගැන. වැස්ස තොර තුන්චක් නැතුව ඇදහැරෙන ඊයේ මන් දැක්කා කොළඹත් ගං වතුරකින් පිරිලා. ඊළඟට මදුරු වසංගතේ දේශගුණයේ කොහොම තියෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ නිවාඩුවට ලංකාවට ගොසින් නැවතත් එන්න සියලු දෙනාටම හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් නැවතත් මෙහෙට ගොඩ බසින්නට නිවාඩුවට යන සෑම දිනාටම අපි සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහන සුබපතමු. අද වැඩසටහනේ ඔබ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති ලංකාවේ කියවෙන හා නොකියවෙන සහ සැඟුණු ලංකාවේ ජීවන රටාව ආර්ථික රටාව ඉදිරි ගමන් මග කෙසේ වෙයිදෝයි කියන හැඟුම් බරව ඔබ මේ සමහර විට මේ ගුවන්විදුලි වැඩසටහන සවන් දෙනවා ඇති. අදත් මගේ සුපුරුදු නිෂ්පාදක නිරංජන් පටබැඳිගේ. නිරංජන් ඔබට මේ මයික්‍රොෆෝනේ අද දිගහැරම ගැන පොඩ්ඩක් කියන්න.
Thank you, Ruan. සුභ සන්ධ්‍යාවක් වේවා දයාබර මාප්‍රිය අසන්නනි. December මාසේ 6 වෙනි දින Ruan කියෝ විතර අවුරුද්දේ අන්තිම මාසෙ රට ආව අපි එන. ඒකෙනුත් දවස් 6ක් මේ ගෙවිගෙන යන්නේ. කාලය යන මැව් අරුතකමයි මේ. ඊරාසෙනේ 20යි 20. ඉතින් අසන්නනි මං හිතන්නේ Ruan මතක් කරලා දීපු විදිහට මේ දවස්වල අපේ රටේ තියෙන ඉතාම දරුණුම දෙයක් තමයි මේ තොරතෝංචියක් නැතුව වසින බැස්ස අනෝරා වැහි කියන්නේ මේ වලට තමයි. කොළඹ යට වෙලා තිබ්බ මම දැක්කා Ruan කියෝ විදිහට මමත් දැක්කා තිබිලිගස්සෑ එහෙම පිටිම යට වෙලා මනුස්සන්ට පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යන විදිහක් නැහැ ඔක්කොම යට වෙලා ඒවා. පදින ඔබත් දකින්න නැති නිවුස් වලින් මේක මේ බෙංගාල බොක්කේ පහළ මේ පීඩනයේ වෙනසක් නිසා වෙච්ච ඇතිවෙච්ච දෙයක් කියලා කියන්නේ. මං කල්පනා කරේ තනියම ඉන්න ගමන් වෙන රටවල් වල තියෙන දේවල් වලට, ඒ කියන්නේ බෙංගාල බොක්ක කැළඹීමක් ඇතුණාම ඒකත් බලපාන්නේ අපේ රට. අපේ දිවෙන්ට තමයි හැමදේම බලපාන්නේ. ඒක තමයි මේ මද නේචර් සබාධර්මයාගේ හැටි. අපි සබාධර්මයට ආදරෙන් ඉන්න ඕන කියන්නේ මෙන්න මේ නිසා. ඉතින් මං හිතන්නේ අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මමත් ඔබ සමග හම්බ වෙන පළවෙනි වැඩසටහන අලුත් ජනාධිපතිවරයෙක් යටතේ, අලුත් රජයක් යටතේ. මම එහෙම කිව්වේ අපි මේ රටවල ජීවත් වුණත් අපි හදවතෙන් ජීවත් වෙන්නේ අපේ රටේ. දැන් අපිට අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් ඉන්නවා, රාජ්‍ය මාතෘරු ඉන්නවා. දැන් අලුත් විදියකට අලුත් ගමනක් යන්න අපේ රට අලුත් පියවරක් තබලා. අපි ඉතින් බලමු අපි මේ ගමන කොච්චර දුරට සාර්ථක වේවිද කියලා. ඒ සාර්ථකත්වයේ නිම් ලකුණු පේන්න තියෙනවා ඇත්තටම. ඒක ඉතාමත් හොඳ විශිෂ්ට කාරණයක්. අපි ඒ ගැන කතා කරමු. ඒ කතා කරන යන්න මත්තෙන් හැමදාම සුපුරුදු විදිහට මමගේ වැඩසටහන ආරම්භ කරන්නේ මගේ ආදරණීය මෑණියන්, ඔබගේ ආදරණීය මෑණියන්, අපේ හැමගොම ආදරණීය මෑණියන් නමස්කාර පූර්වක සිහිපත් කළා. අපේ දෙමාපියෝ විශේෂයෙන් අපේ මෑණියන් නැති වෙන්න අපි අද මෙතන මෙහෙම කතා කරන්නේ නැහැ. ඒ මෑණියන් ඉන්න ඔබ හෝ නැති හෝ කොහේ හරි ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා නම්, ජීවතුන් අතර ඉන්නවා නම්, ඒ හැම මෑණි කෙනෙකුටම මේ ගීතය ආශිර්වාදයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ගීය ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ. විශාරද ගුණදාස කපුගේගේ අම්මගේ ගීතය මොකද්ද කියලා ඔබ හිතන ගීතය ද කියලා බලන්න මේ ගීතය. මේකත් ඉතාම ලස්සන මෞගුණ ගීතයක්. ගුණදාස කපුගේ අම්මා වෙනුවෙන් ගායනා කරපු අපේ නම් ගීතය හමු.
Thank you. කන්ද ඇඳුමක් නොමවිය නුඹගලයේ දරුවන් වෙනුවෙන් විඳි මහදුක් කන්ද ඇඳුමක් නොමවිය නුඹගලයේ දරුවන් බැනුමත් සෙත් කවියක් මෙනි අම්මා කෙනෙකුට කඳුළු කුලේ අම්මා කෙනෙකුට කඳුළු කුලේ මහමෙර මුදුනට නැගිලා බැලුවත් ඊට උසයි නොබේ සෙනෙහස අම්මේ වේලනුකා මට ඉරිපෙඋදානු සසල වුණා මහ පොළොවත් අම්මේ සසල වුණා මහ පොළොවත් අම්මේ
අම්මා කෙනෙකුගේ මෙහෙවර ඉටු කළ නුඹ බුදු වෙනවා මතු සසරේ ඒ විශාරද ගුණදාස කපුගේ ශූරින්ගේ ඉතාමත් මනරම් වූ ගායන මම හිතන්නේ ඔබ මේ ගීතය අහලා තියෙන්නේ නැතුව ඇති මීට පෙර අපි හැමෝටම පුරුපුරුදු ගීතය තමයි දවසක් පැල නැති හේනේ අකාල වැහි මහ වැහි වැටුණා කියන ගීතය ඔවසන්නේ රුවන් අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපති කරේ අලුත් රටක් අලුත් දැක්මක් අලුත් ගමනක්
අරුණලු සමග මිනිස් සිතුම් පැතුම් වෙනස් කරවීමට ඉතාමත්ම යුහුසුලුව වෙහෙසෙන ආණ්ඩුවක් මිනිසුන්ගේ සිතෙහි තිබූ එක් එක් බලාපොරොත්තු අදිටන් සාක්ෂාත් කර ගැනීමට නව ජනාධිපතිතුමා ඉතාමත් උනන්දුවෙන් බලා සිටිනවා. මේ දින 12 ඇතුළත ගෝඨාභය රාජපක්ෂ අපේ නව ජනාධිපතිතුමා එළඹි තීන්දු තීරණ රටේ ප්‍රගතිය වෙනුවෙන් මනා පිටුහලක් වූ බව ජනාධිපති අංශය සඳහන් කරයි. එම තීරණ වෙනුවෙන් ජනතාවගේ ඉහළ ජනතා ප්‍රසාදයක් ඇති බවද නිවේදනය කරනවා. අපි ගම්මු එකින් එක ටිකක්. ජනාධිපති කාර්ය මණ්ඩලය 2500ක සිට 250ක් දක්වා අඩු කරන්න එතුමා උත්සාහ කරනවා. ඊටත් වඩා මිනිසුන්ගේ සිත් ඇතගත් හොඳම දේ තමයි ඇමතිවරුන්ට තියෙන පරිවාර රත සීමා කිරීම. මට මතකයි රත තුනකට සීමා කිරීම. පුදුම ධනස්කන්ධයක් වැය වෙනවා ඒ වෙනුවෙන්. මට මතකයි එක්තරා පාර්ලිමේන්තුවේ සැසියකදී එක් මන්ත්‍රීවරයෙක්ව ගණන් හදලා කිව්වා මේ රත නිසා කොච්චර වියදමක් වෙනවද කියලා ජනතාවගේ මුදල් වලට. එමෙන්ම රාජ්‍ය ආයතන ජනාධිපතිරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූපීය ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම. ඒක නම් බොහොම හොඳ වැඩක්. ඒකට මිනිස්සුන්ගේ හොඳ ප්‍රතිචාර තිබුණ මම දැක්කා පුවත්පත්වල සහ මාධ්‍යවල සංනිවේදන මාධ්‍යවල. ඊටත් වඩා මහජනයා බලාපොරොත්තුම සිටි දෙයක් තමයි භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ 16කට සීමා කරමින් මේ මාස තුනක තිබෙන ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් පත් කිරීම. පරිසරය සම්බන්ධයෙන් අපි ඊයේ පෙරේදා දැනගත්තා ඊතුමා බොහොම උද්‍යෝගයෙන් ඔය කුණු කසල සහ නගර සෝභාකරණය ගැන අලංකාර කිරීම ගැන කතා කරනවා. පරිසරය සම්බන්ධයෙන් පොලිසිය සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙල. ඒ වගේම තමයි විශේෂ නියෝගයක් දීලා තිබුණා පොලිස්පතිතුමාටයි රථවාහන පාලනාංශයටයි විශේෂ නියෝගයක්. මේ රථවාහන තදබදයේ අඩු කිරීම සඳහා වැඩිපුළල හැකි ඉක්මනින් එතුමාට ඉදිරිපත් කරන්නයි කියලා. ඒක නම් හරිම අපරාධයක් තමයි. පැය 8ක කාලයක් රජයේ වැඩ කරන්න යද්දී පැය දෙකක් යන්නත් පැය දෙකක් ආපහු වෙන්නත් අපේ ජනතාව පාරේ ගත කරනවා. ඒක හරි අපරාධයක්. ඒ වගේ නැති කිරීම සඳහා මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටපු එක දෙයක් තමයි ඒක. එතුමා තවත් බොහොම මේ නාගරිකව හොඳ වැඩක් කරලා තිබුණා. එකක් තමයි ගම්මල වැසියන්ගේ ගොවි මහතුන්ගේ පමණක් නෙවෙයි නිකම් වැවිලි කර්මාන්තයේ දෙන අයගේ ගම්මිලිස් කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම ඉස්සර කරේ ආනයනය මෙහට ආනයනය කරලා ඊට පස්සේ ප්‍රති අපනයනය කිරීම ඒක සම්පූර්ණයෙන් නවත්තලා තියෙනවා. 15% වැඩ බැද්ද 8% දක්වා පහත හෙලීම ඒක මම හිතන්නේ දැන්ට ක්‍රියාත්මක වෙමින් පවතින බවක් තමයි මගේ දැනුම හිටියට තියෙන්නේ. දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ද 25%කින් පහළ දැමීම පසුගිය ආණ්ඩුවේ අය කිරීම ඉතාම ඉහළ ගියා බදු මුදල් වලින් කිව්ව එකම උදාහරණ එකම හේතුවයි එකට ණය ගෙවීම සඳහා කියලා. අපි බලමු ඊළඟ මුදල් ඇමතිතුමාගේ කතාවකදී අයවැය ලේඛන ඉදිරිපත් කරද්දී මේ කපාහරන ලද ගාස්තු වලට අලුත් බදු එකතු කරන්නේ කොහොමද කියලා මට මතකයි බන්දුන ගුණවර්ධන ඇමතිතුමා කියලා තිබුණා. ඒවා දැන් මත්පැන් බදු වැට් වලින් අඩු කරාට ඒ බද්ද එහෙම පිටින්ම දීලා තියෙනවා කියලා නිෂ්පාදකයාගේ ස්කාගාරින් පිට වෙන මත්පැන් වලට. ඒ නිසා මම දන්නේ ඒක වැට් කියන එක මම ආර්ථික විද්‍යාවකින් නෙමෙයි වෙනදා මේදී කොහොමද ඒක බලපාන්නේ කියන එක. රාජ්‍ය ආයතන වලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටු නිර්දේශ ලබා ගැනීම ඒ ආදී අතර වෙයි. ඊයේ තිබුණු අලුත්ම මාසිකගත් මගේ වෘත්තියේ පැත්තෙන් එන දෙයක් තමයි අධ්‍යාපන ඇමති සහ උසස් අධ්‍යාපන ඇමතිව සහ නිලධාරීන් කැමිටුව එතුමාගේ කාර්යාලයේ තන විශේෂ සාකච්ඡාවක් කර තිබුණා. විභාග වලට පෙනී සිටින දරුවන්ගේ සහ අධ්‍යාපනයේ තිබෙන ආරවුල් බර අශෝබන තැන් දුක්කමාරුකම් කංකොටලු නැවත්ත ගන්න තියෙන ක්‍රමය මොකක්ද කියලා සාකච්ඡා කරලා වැඩිපිළිවෙළක් සකස් කිරීම. ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණු එක වගන්තියක් තමයි ඒකේ මේ අධ්‍යාපන ක්‍රමය නැවත සකස් විය යුතුයි මේ ලෝකයට සරලන පරිදි. එතුමාගේ අත්දැකීම් ලෝකෙට ගිහිල්ලා වෙන වෙන රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපනයේ පවතින තැන් අපි දන්නවා නවසීලන්තයේ අපේ දරුවන්ට අපි උගන්වද්දී විභාගයේ කියලාම බරක් එන්නේ නැහැ. බරක් තියෙනවා. නමුත් ඒක ඉස්සර තිබුණට වඩා 50%යි. මොකද අනිත් 50% අපි මෙහි කිව්වොත් year 11 O level කියන ලංකාවේ සමාන එක ඒකෙන් භාගයක්ම විභාගට සින්න ඉස්සර වෙලා ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න පත්‍රයේ පැය එකමාරයි. ඉස්සර පැය 3ට තිබුණ එක. ඒ වගේ සහනයක් දරුවන්ට දෙන්න අධ්‍යාපන ක්‍රමයේ විභාග මාධ්‍යෙන් අයින් කරලා විභාග බරින් අයින් කරලා වෙනම ඇසෙස්මන්ට් ක්‍රමයකට යන්න. ඒක තමයි මම දකින මේ දින 12 තිබුණු ප්‍රධාන කාරණා කියන්නේ.
ඊටත් වඩා මේ මම හිතන්නේ මූලික කරුණු තමයි ඔබ මම හිතන්නේ ඉදිරිපත් කරේ. මම හිතන්නේ රට හරි විදියට ගමනක් යමින් පවතිනවා. ඒක ඉතාමත් හොඳ කාරණා. ඒ කියන්නේ රට තමන්ගේ බූදලයක් කරගන්න නැතුව තමන් රටේ බූදලයක් වුණා නම් මම හිතන්නේ අපි හැමෝටම ඉතාමත් හොඳ ගමනක් යන්න පුළුවන්. ඒකටම හරියන මේ තව මේ සාකච්ඡාවක් මට මේ ළඟදී හම්බුණා. මේ ඒක YouTube එකේ තියෙනවා ඔබත් දැක්කලා නැති මම හිතන්නේ. මේ ගණේෂන් ගණේෂ්වරන් කියලා මේ ශ්‍රී ලාංකික දෙමළ තරුණයෙක්ගේ ඉන්ටර්වියු එකක්. ඒක මේ ඔහු ජනාධිපතිවරණයෙන් පස්සේ ඇවිල්ලා ඔහු කරන සාකච්ඡාවක් මේ විශ්වකර්ම කියන මේ වැඩසටහනේ තිබ්බේ. එක සමිත තමයි ඒකේ වැඩසටහන මෙහෙව්වේ. අපි කතාව අහන්න කලින් අපි ගීතයකට ගිහිල්ලෙමු. මේ ගීතය මම ඔබට විචාරයක් සමග අහන්න සලස්සනවා. එතකොට තමයි ගීතයක මේ ලස්සන තියෙන්නේ. ගීතය තමන්ට දැනෙන්නේ තමන් තේරුම් අරගෙන හිටි ගීතේමද මේ ඒ තේරුමමද මේ තියෙන්නේ කියලා තමන්ට දැනගන්න निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රවීණ ගේ පදක රචක ධම්මික බණ්ඩාරයන් හන්තාන පාමුල කියන වැඩසටහනට කරපු ගීත විග්‍රහයක් මේක. අපි එනම් අහලා බලමු.
මේ ගීතේ ලියලා තියෙන රමුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ, සංගීතවත් කරලා තියෙන රෝහණ වේදසිංහයන්, ගයන්නේ එඩ්වඩ් ජයකුඩි මහත්මයා. සමහර වෙලාවට දැන් අපිට තියෙනවා මේ අනවබෝධය කියලා දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් මං හිතන දේ නෙමෙයි ඔයා හිතන්නේ. සමහරවිට මං දෙයක් කියපුවම ඔයා ගන්නෙ මං හිතපේක
නෙමෙයි.
ඔව් දැන් මේ තරුණයා තරුණියක් ගැන හිතාගෙන ඉන්නේ එහෙමයි. සමහරවිට උන් ආදරෙන් පසු වෙන්නේ නැති, ඔහුට හිතෙන්නේ නැති ආදරේ නැහැ කියලා. දැන් දෙන්න තැන් දෙකට වෙලා දුක් වෙනවා. නුඹට හිත ඇති නුඹ හිත නැති හිතක් අඬනවා. මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා. හිත ඇති හිතක්
අඬනවා.
එයා සමහරවිට ප්‍රේමයේ බලාපොරොත්තුෙන් ඉඳලා ප්‍රේමය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රේම කරලා වුන් හිතනවා තමන්ට ආදරේ නැහැ කියලා. ඉතින් දෙපැත්තරලා සක්වාලිහිණි රැට අඬන්නේ. සක්වාලිහිණිට එකට ඉන්න බෑ රැ වෙනකොට. ලිහිණියා මේ පැත්තේ ගංගා ගාවනේ ඉන්නේ. ලිහිණියා අනිත් පැත්තේ දෙන්න දුක් වෙන්න පටන් ගන්නවා.
ඒකට හේතුව තියෙනවා එහෙම.
ඒක සබාධර්මයේ නියාමයක්. ඒ වගේ දැන් මෙයා මේ පැත්ත දැන් අඬනවා. ගම කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා. රැ සීනෙන් පෙම් දිවසලු හිත දැවැටෙනවා. සීනෙන් තමයි යොවුන් එක්වීම දකින්නේ. ආදරයෙන් පිරුණුලොවක් ඇතැයි සිතනවා. එවන් ලොවට මල් පාවල නුමත්
එළනවා.
දැන් එහෙම වුණාට යම් ඉඟී බිඟී යම් දේවල් තුළින් ඔහු කල්පනා කරනවා ඇය තමාව බලාපොරොත්තුෙන් ඉන්නවා කියන. දැන් මේක සමහරලාවට ප්‍රේමයක නොලැබීමක් වෙන්න පුළුවන්. පෙම් කර කර ඉන්නද්දී ඇතිවෙච්ච තාවකාලික මතභේදයක් තුළ දුරස් වීමක් වෙන්න පුළුවන්. දැන් එහෙම වුණොත් එහෙම අපිට තවත් ගීතයක් එක මේක ගලපන්න පුළුවන්.
අයියා කොහොමද ගලපන්න හදන්නේ දැන්?
දැන් ගලපන්නේ හදන්නේ මෙහෙමනේ. දැන් දෙන්න දෙපැත්තරලා ඉන්නකොට අනික් කෙනා මෙහෙම හිතනවා. බලා ඉඳෙමි දුර ඈතක ඇයි ඔබ මා රඳවා පියවර මැන්නේ? එලා සුසුම් රැලි දුක සංගවන්නේ මා කතරක තනිව වෙන්නේ. දැන් ලිහිණියා මෙහෙ අඳනවා. ලිහිණියා විය එහා පැත්තේ අඳනවා. වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ ගෙවි යුගයේ සිහිනයක් වෙලා කොහේ හිටන් හෝ යලි ඔබ එනතුරු මම මෙහි ඉඳිමි. බලන්න එහෙම දේවල් වෙනවා සමාජලාවට. මොනවා හරි සුළු මතභේදකින් හිතනවා ඔයා මට හිත නැහැ කියලා දෙන්න අයින් වෙලා තනි තනිව හඳනවා. අනික එක්කෙනා බලා ඉන්නවා ඇයි අනේ මාව බලන් ඉන්නේ නැති මම වලට කොච්චර ආදරේද ඇලුම් කරනවා. ඒකම ප්‍රශ්න එදිනදා ජීවිතේ තියෙනවා. ඒකෝ දැන් මේ සින්දු කියන්නේ වා ඒ අවස්ථාවලදී ඒ ආකාරයෙන් තම තමන්ගේ ජීවිතවලට ඒ අයුරින් සම්බන්ධ කරගන්න
පුළුවන්. මේකයි හොඳ දැනගෙන ගෙනාවා
අපේ ගීත දෙකම.
අහමු අහන්න කලින් කියන්න ඕන දැන් මේ කෙනෙක් කවුරු හිතන් ඉන්නව නම් අනිත් කෙනා ගැන.
ඔව්.
යා හිතන ඇත්තේ මට ආදරේ නැතුව ඇති.
ඔව් එහෙමනේ හිතන්නේ. ඔව් දැන් මේක ලියලා තියෙන ඩොනල්ඩ් අයුවන් ස්ටැන්ලි පීරිස් තමයි දෙවෙනි ගීතේ බලයින් මිඳුර ඈතකයි ඔබ සංගීතවත් කර. දැන් එහෙම හිතනවා දැන් සමහරලාවට එයා මට ආදරේ නැතුව ඇති කියලා හිතාගෙන මම තනියෙන් දුක් වෙනවා. මම එයාට ආදරේ නැතුව ඇති කියලා හිතාගෙන
නුඹට හිත ඇති නුඹ හිත නැති හිතක් අඬනවා. මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා. හිතති හිතක් හඳනවා. නුඹට හිතති නුඹ හිත නැති හිතක් හඳනවා. මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා. හිතති හිතක් හඳනවා. කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා. ගම්මක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා. රෑ සිහිනෙන් පෙම් දිවසලු හිත දැවටෙනවා. නුඹට හිත ඇති නුඹ හිත නැති හිතක් හඳනවා. මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා. හිතති හිතක් හඳනවා. ආදරයෙන් පිරුණු ලොවක්
ඇතැයි හිතෙනවා ආදරයෙන් පිරුණුලොවක් ඇතැයි හිතෙනවා ජෙවන් දොවට මල් පාවද නුඹත් එළනවා නුඹට හිතති නුඹ හිත නැති හිතක් හඳනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙචක් පතනවා හිතති හිතක් හඳනවා
සිතක් හඳන්නේ මම ඔබෙන් හෙටක් පතනවා දෑබ්‍රසනිනි ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ස්පර්න් නිව්සීලන්ඩ් සංවිධානය ගෙනෙන සීසර ලංකා සජීවී ගුවන්විදුලි වැඩසටහනටයි දෑබ්‍රසනිනි ඔබටත් පුළුවන් අපි හා සම්බන්ධ වන්නට අපේ ටෙලිෆෝනයේ විවෘතයි ඔබට
දුරකථන
අංකය
815 81 00 815 81 00 ඔව් එවනම් අසන්නනේ අපි අර කතා බහට යමු සාකච්ඡාවට ඒක ඉතාමත් වැදගත් සාකච්ඡාවක් ඒකෙන් කොටසක් මම ඇත්තටම ඔබට ප්‍රචාරය කරන්න මේ අවස්ථාවේදී අපේ කාල වේලාව නිසා ප්‍රශ්න එන්නේ මොකද අපි පැයක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මෙතන වැඩසටහනක් කරන නිසා මේ වැඩසටහන මම උපුටාගත්ත විශ්වකර්ම කියන වැඩසටහනෙන් සමිත තමයි මෙහි මේ සාකච්ඡා මෙහෙවන්නේ සාකච්ඡාවේ සහභාගී වෙන අනිත් පක්ෂය එන් කියන්නේ සාකච්ඡා කරන්නේ ගණේෂන් ගණේෂ්වරන් සමග අපි වෙනා ඒක අහලා බලමු.
ඡන්ද ප්‍රතිපලයේ දිහා බලනකොට ගණේෂ්වරන් ඔබට ආඩම්බර වෙන්න පුළුවන්ද? මම මේ ජාතිවාදී ප්‍රශ්නයක් ගැන කතා කරනව නෙවෙයි. හැබැයි අපිට පැහැදිලිව දකින්න පුළුවන් කමක් තිබුණා අපේ මේ ජාතින්ට පොඩි මේ කැමැත්ත ප්‍රකාශ කිරීමේදී පොඩි වෙනසක්.
ඔව්.
එතන සංවිධාව තිබුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක ඔබට ඒ සතුට ඒ විදිහට විඳින්න පුළුවන්ද ඇත්තටම?
අත්‍තර මේක මේ හොඳ ප්‍රශ්නයක් සමිත මොකද දැන් අපි බලාපොරොත්තු වුණා මීට වඩා ප්‍රතිඵලයක් එන්න ඕන කියලා ඒ පැතිවල ඔකින මේ උතුරු නැගෙනහිර විශේෂයෙන්ම ඉතින් අපි බලාපොරොත්තු වුණා මීට වඩා දෙයක් එන්න ඕන එක මොකද මේ යුද්ධය තිබ්බා කියන එක අපිට මතකයි අපි ගොඩක් අතට මතක නැහැ මට මතකයි බොහොම පිපුරුණා මිනිස්සු මැරුණා රටේ කිසිම තැනක නිදහස අපිට ඇවිද ගන්න පුළුවන් වාතාවරණයක් තිබ්බේ නැහැ ඒක දෙමළ සිංහල මුස්ලිම් කියලා නැහැ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝම පොදුවේ මුහුණ දුන්න ප්‍රශ්නයක් නමුත් වැඩියෙන්ම මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ ඒ උතුරු නැගෙනහිර ජනතාව මොකද එතන නායකයෙක් ඇවිල්ලා එයා මාව පෑව මේක නෙමේ ලෝකේ මේක තමයි ලෝකේ කියලා අත්තනික ලේවලින් පිරිච්ච වෛරෙන් ක්‍රෝධයෙන් නැවතෙච්ච සිංහල මනුස්සයා කෙරෙහි වෛරයක් ඇති කරගෙන ගිය ගමන තමයි උතුරු නැගෙනහිර පැත්ත තිබුණේ මම දන්නවා ඇති ඉතින් එහෙම තිබ්බ වාතාවරණයක ඔය 2009 යුද්ධේ නතර කරලා නිදාස ලැබුණේ ශ්‍රී ලංකාව අපිට කියන එකට වඩා අපි කිව්වොත් මේ ඒ නිදාස ලැබුණේ විශේෂයෙන් මේ උතුරු සහ නැගෙනහිර පාලතර කිව්වොත් මේ නිවැරදි සමිත මොකද මේ මිනිස්සු දැන් තමයි ජීවත් වෙන්නේ දැන් තමයි නිදාස භුක්ති විඳින්නේ දැන් තමයි මේ කියන්නේ මේ ලංකාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන ඉන්නේ ඉතින් එහෙම තිබ්බ වෙලාවක මේ ඔය සුළු පක්ෂ එකතු වෙලා මේ පාර කරපු දේශපාලන තත්ත්වම හිරිකිතයි ඒකට මේ පාරත් ඒ කරන්න ගියේ එදා 2009 කලින් තිබ්බ ක්‍රමයක් නැවත ගේන්න උත්සාහ කරා.
ඔබ මේ සුරුපක්ෂ කියලා අදහස් කරන්නේ මොන පක්ෂද?
TN එකට මම
පැහැදිලිව.
පැහැදිලිවම TN. එකක් තමයි TN දෙකමම චෝදනා කරනවා. දැන් අපි වතුකරේ පැත්ත ගත්තත්. වතුකරේ පැත්ත ගත්තත් ද වතුකර ජනතාව ඇත්තරම අහිංසක ජනතාවක්. ඒ මිනිස්සු ගාව ඒ කියන්නේ සටන් කරන්න ඕන උද්ඝෝෂණ කරන්න ඕන එහෙම දෙයක් නැහැ. ඒ මිනිස්සු කවදා හරි දවසක පාරක බහලා උද්ඝෝෂණ කරන්න කරේ ඒ පැති වෙලින් දේශපාලන නායකයා ගොමුණාට මිසක් ඒ පැත්තේ මිනිස්සු ගොමුණාට නෙමෙයි. නමුත් දැන් ප්‍රශ්න කරුණ තමයි සම්මිත දැන් වතුකර දෙමළ මිනිස්සු උතුරු නැගෙනහිර මේ තුන්ගොල්ලම ඒ දේශපාලන ජීවිත නොම ගෑවුවා. ඒ අතරත් හිටියා හරි තීරණ ගත්ත දේශපාලන නායකයෝ අපි එක්කෙනෙක් විශේෂයෙන් ගත්තොත් එimhe අපේ ගරු තොණ්ඩමාන් ඇමතුම කැබිනට් ඇමතුම දැන් කැබිනට් ඇමතුර දානිත ව්‍යාලේන්ද්‍රන් ඇමතුම මඩගලපුවේ එතුමා TN එකේ එළියට ඇවිල්ලා එතුමා යථාර්ථත්වය පහදා දෙන පැත්තේ මිනිස්සුන්ට මේ සිංහල මනුස්සයා කෙරෙහි වෛරක් මල තියාගන්න අවශ්‍යතාවක් නැහැ කියලා. මොකද ව්‍යාලේන්ද්‍රන් ඇමතුමත් එතනින් එළියට ආවට පස්සේ එයා ඒක ටේස්ට් කරනවා. ඒ කියන්නේ සිංහල මිනිස්සුම ටේස්ට් කරලා පටන් ගන්නවා. එයාට තේරෙනවා මේ අපි කියන්නේ මිදී කිත්ත නැහැ කියන එක. යකා කියන තරම් කාලු නැහැ කියන එක. හරිද? ඒතර එයා මේ පණිවිඩ අරන් යනවා. එතකොට එහෙම පරිදි අරන් යද්දී දැන් තියෙන ප්‍රශ්න තමයි දැන් TN වගේ පක්ෂය ඇවිල්ලා ප්‍රශ්න නිර්මාණය කරා. ඒ කියන්නේ දැන් නෙමේ ඉදිරියේදී මේ නායකයා පත් වුණත් මෙන්න මේ වගේ වාතාවරණයක් එන්න පුළුවන් කියනක. හැබැයි TN ෆේල් වුණා 2009 ඩ කලින් මෙන්න මේ වගේ වාතාවරණයක් තිබ්බා. 2009 ඉඳන් 2015 වෙනකොට මේ වාතාවරණය මේ විදිහට වෙනස් කරෙත් මේ නායකයෝ තමයි කියන්නේ කට්ටිය ඇතරදී කැමති වුණෙත් නැහැ සූදානම් වුණෙත් නැහැ. හැබැයි මිනිස්සු දන්නවා යා සමිත මේ මිනිස්සුන් ගහවට කියලා පෞද්ගලික අපි කියලා කතා කරාම මේ මිනිස්සු කියන්නේ ඇවිල්ලා යුද්ධයක් තිබ්බසවර අපි ගොඩක් ප්‍රශ්න ගොඩක් හිටියේ අපි කෑම තිබ්බනේ පාර ඇවිද ගන්න දෙලා අපිට ඉස්කෝලේ යන්න බැරි වුණා අපි පාරවල් කාපට් දාලා තියලා අපි මේ කඩයක් දාගෙන ඉන්නේ දැන් මහින්ද මාතල කරපු මේ යුද්ධ නතර කරලා දුන්න නිදහස නිසා ඒ හැමදේම මිනිස්සු ෆිසිකලි වචන වලින් කියනවා නමුත් මේ ඡන්ද කියනකොට මේ දේශපාලන කියනකොට මැතිවරණක දයක් කියනකොට මේ මිනිස්සු මේ TN එකට ඇහුම්කන් දෙන එක ඇත්තටම මේ මිනිස්සු වෙනස් කරගන්න ඕන. ඉතින් මම කියන්නේ සම්පූර්ණ අපි ලංකාව ගත්තොත් එහෙම මේ මම එදා හැමදාම විරුද්ධයි. මේ ලංකාවේ සුළු පක්ෂවල අවශ්‍ය නැහැ. මොකද ලංකාවේ අපි එක ජාතියක් යට යනකොට අපිට තියෙන්න ඕන ජාතික ප්‍රශ්නයක් මිසක් මේ සුළු සුළු පක්ෂවල ගේන ප්‍රශ්න නෙමෙයි. හරි. එතකොට අපිට මේ ජාතික මට්ටමේ පක්ෂ 3ක් 4ක් තිබ්බොත් ඇති නැත්නම් අපි දැක්ක මේ පාර මම කියන ලෝක වාර්තා කරන්නත් පුළුවන් පක්ෂ 33ක් කර 35ක් කරේ මෙලියාපදිංචිලා තිබ්බා නැතිවරණය. මේක ඇත්තටම හොඳ සලකුණක් නෙමෙයි. මේක රටක් වශයෙන් ගත්තොත් මේක හොඳම සයින් එකක් නෙමෙයි ඇත්තටම. ඉතින් එහෙම වෙනකොට මේ වගේ බෙදීම් වෙන එක දැන් වලක්වා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මේ මං හිතන්නේ දැවැන්ත සංවර්ධනයක් කරා මේ උතුරු සංවර්ධනය කිරීමේ නැගෙනහිර සංවර්ධනය කිරීමේ වැඩසටහන් බොහෝමයක් තිබුණා. හැබැයි මේ 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 සංවර්ධනේ වුන් දැක්කේ නැද්ද? ඔබ එක තැනක කියනවා මේ වුන් දැන් තමයි ජීවත් වෙන්නේ කියලා.
ඔව්.
හැබැයි මේ හැඟීම වුන්ට ඇයි දැනෙන්නේ නැත්තේ? කොතනද වැරද්ද තියෙන්නේ?
ඒක ඒක ලොකු ප්‍රශ්නයක් සමිත. මොකද දැන් අපිට මතක උතුරු අසන්තේ.
ඔව් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය.
සංවර්ධන ක්‍රියාවලියක බැසිල් ලැමතුමා නායකත්වයෙන් ඒ පැත්තේ මොකද ඊට කලින් යුද්ධ ඉවරනාට පස්සේ අපි ජාතික ජනපතිතුමාගේ මාධ්‍යෙන් අහනවා ඔබතුමා යුද්ධේ ඉවර කරා මේක මිනිහෙකු චෝදනා තියෙනවා. ඔබතුමාට පුළුවන් ද මේ මිනිස්සුන් හිත දිනාගන්න කියලා. ජයපතුමා කියන මට මතක න්‍යස් පේපර් එක මම කිව්වේ එතුමා කියනවා යුද්ධය වුණාට පස්සේ මුලින්ම සංවර්ධන කරන්න ඒ පැත්තට. ඒ වගේ වචන ඉටු කරලා ඒ පැත්තට ගියාම දැන් අපේ පැතිවලත් දැදි කාපට් පාරවල් අපේ පැතිවලත් දැදි කොන්ක්‍රීට් පාරවල් හැදිලා හෝටල් හැදිලා විශ්වවිද්‍යාල හැදිලා ස්කෝල් හැදිලා බිල්ඩින් හැදිලා ඒ මිනිස්සු දැන් ඒ පැත්ත සංවර්ධන කරගෙන ඉවරයි. අපි සංවර්ධන කරගෙන කරාට පස්සෙත් ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු මොනවද කියන එක අපි හොයලා බලන්න ඕන සම්මිත. දැන් ඔතන තියෙන ලොකුම ගැටලුව තමයි ඔය ලැන්ග්වේජ් ගැප් එක අපි කලින් පාර්තේ කතා කරලා
තියෙනවා.
මේ ලැන්ග්වේජ් ගැප් එක. මේ ලැන්ග්වේජ් ගැප් එක අපි හදාගත්තොත් අපිට පුළුවන් නම් මේක මික්ස් කරන්න. ඒ කියන්නේ ස්කෝලවල මික්ස් කරන්න, විශ්වවිද්‍යාල මික්ස් කරන්න, අපිට පැති පැති වලට විශ්වවිද්‍යාල නැතුව එහෙම නැතුව මික්ස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ සිංහල භාෂාව ඉගෙන ගත්ත දෙමළ මිනිස්සු සහ දෙමළ භාෂාව ඉගෙන ගත්ත සිංහල මිනිස්සු අතර මේ මොකවදාත් වෙනස්කමක් තියෙයි කියලා මට තේරෙනවා. ඒක මම කවදාස් මේ සිංහල මොනසු දැක්කා මට වෙනසක් එයාගෙන් දැනෙන්නේ නැහැ මට පේන්නේ නැහැ. මට ඒක ඒ කියන්නේ මං වගේ වත මට හැවෑගෙන්නේ. එතකොට මට පුළුවන් වුණා නම් මොකද මම මේ මිනිස්සුත් එක්ක ජීවත් වුණ නිසා එයාලත් එක්ක හිටපු නිසා මට තේරෙනවා. ඒත් මට ඕන මේ මං වගේ හැම දමිළ මුස්ලිම් සහෝදර සහෝදරියක්ම සිංහල ප්‍රජාවත් එක්ක එකතු වෙලා එයාලව ඒක වෛරයෙන් බලන්න නැතුව ක්‍රෝධයෙන් බලන්න නැතුව හරි එකතු වෙලා අපි කතා කර ගන්නවා නම් අපි අදහස් බෙදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි රටක් හැර ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. සිංහල කියන්නේ ජාතියක්. එතකොට ඒ ජාතිය අයිති වෙන්නේ මේ ශ්‍රී ලංකාව ඉපදුන හැම කෙනෙක්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එයා සිංහල ජාතියට අයත්. එතකොට භාෂාව මම කතා කරන භාෂාව දමිළ භාෂාව. ඒක මගේ මව් භාෂාව. මම අදාන ආගම ක්‍රිස්තියානි ආගම. එතකොට ආගමයි භාෂාවයි මට ඕන දෙයක් ඕන වෙලාවට මට වෙනස් කරගන්න පුළුවන්. කතා කරන භාෂාව වෙනස් කරන්න පුළුවන් ආගම උනත් කන්වර්ට් කරගන්න පුළුවන්. නමුත් දැන් ලංකාව ඉපදුන කෙනාට එයාට බැරි නම් ඒ ජාතියට අයත් කියන එක ලැජ්ජයි වගේ. නැත්නම් නෑ එහෙම නෙමෙයි අපේ වෙන ජාතියක් ලංකාවේ අපි එහෙම මතයක් අපි හදා ගන්නවා නම් මං හිතන්නේ ඒක අපේ රටේ ජීවත් වෙන හරි අමාරුයි. අමාරු අපි එහෙම අපි යටිසිතින් කියනවා නම් ඔයා ශ්‍රී ලංකන් නෙමෙයි. ඔයා මේ සිංහල ජාතියට අයිති කෙනෙක් නෙමෙයි කියලා යටිසිතින් කියනවා නම් සමිත අපිට හැමතැනම පේනවා මේ අපිට පොතරින් හරි අසාධාරණ සමාජයෙන් වෙනවා කියලා. අපිට මේ ලොකු කියන්නේ මේ 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 මහා ජාතියින් අපිට සුළු ජාතියින් අසාධාරණ කියන්නේ. මේ අසාධාරණ වෙනව නෙමෙයි. අපි සමහර තැන්වල අපි ඒ අසාධාරණ වෙන බවට අපි ඔළුවට දා ගන්නවා. නොයෙකුත් දේවල් අපි හිත ඇතුළේ දාගත්ත නිසා. මේ 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 ගැප් එක මේ අඩුපාඩු එක හදා ගන්න ඕන සමිත.
ගණේෂ්ල මේ කියන්නේ මේ අපේ සිතුවිලි වල තමයි මේ අප්සෙට් එක තියෙන්නේ කියලා.
අනිවාර්යයෙන්ම.
ආකල්පේ වෙනසක් තුල මේක හදා ගන්න පුළුවන්
කියලා. හදා ගන්න පුළුවන්. ඒක මම ආයෙත් කියන්නේ සමිත මේ සුළු දේශපාලන පක්ෂවලට ඇහුම් කන් දෙන්න ගියාම ඒ වෙනස ප්‍රශ්න නිර්මාණය කරනවා. නැති ප්‍රශ්න නිර්මාණය කරනවා. මොකද ඒ නැති ප්‍රශ්න නිර්මාණය කරොත් තමයි මේ මිනිස්සු වැඩ වෙන්නේ පැතිවල. ඉතින් ඇත්තටම අපි මම එකයි කියන්නේ ඊයේ පෙරම දැක්ක Facebook එකේ දාලා තියෙනවා අපි සාකච්ඡා කළ යුත්තේ TN සමග නෙමෙයි. සමස්ත දෙමළ ජනතාවත් එක්කම කියලා. අන්න ඔහොම සාකච්ඡා කරන්න අපි වැඩපිළිවෙලක් හදා ගන්නවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. මොකද TN ත් එක්ක අපි සාකච්ඡා කරනකම් කවමදාකවත් කොන්දේසි 13 16 වෙයි 19 වෙයි 20 වෙයි කොන්දේසි වැඩි වෙයි මිසක් දේශපාලනය කරන මිසක් කවමදාවකත් මේ දෙමළ සිංහල ජනතාව එකතු වෙන්න TNA කියන සුළු පක්ෂ කවමදාවත් දෙන්නේ නැහැ. ඒක මේ ඇත්තම මෙහෙමද අපි මේ හැමෝට එක හා සමාන අයිතියක් තියෙනවා. ඒරෝල් කරා නම් ඔයාගේ මාක්ස් එක මෙච්චරයි නම් ඔයාලා කැම්පස් යන්න පුළුවන්. ඔයාලා තමිල් කියලා හෝ මුස්ලිම් කියලා හෝ සිංහල කියලා ඔයාලා යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක වළක්වන්න කාටවත් බෑ. ඒ වගේ තමයි හොස්පිටල් එකට ගියාම ඕනම ICU එකට දාන්න කලින් ඔපරේෂන් එකක් කරන්න කලින් එතනදි ජාතිය මොකද්ද කියලා බලන්නේ නැහැ. ඉස්කෝලේ ගත්තත් එහෙමයි. දැන් හැම ප්‍රධාන දේවල් ප්‍රධාන තැන්වලද මේ වෛද්‍ය පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රධාන තැන්වල. මේ ප්‍රධාන තැන්වල ඒ වගේ අපි ෆිල්ටර් වෙන්නේ නැත්තම් අපි අපිට මොකටද මේ ඒ වගේ කොන්දේසි අපිට මොකටද තියෙන ප්‍රශ්න අපිට පුළුවන් ඉන්නෝ මේ මිනිස්සුන්ට ප්‍රශ්න කියලා කියන්න අපේ රටේ මේ නායකයාට. එහෙම නැතුව අපිට වෙනම පාලනයක් ඕන වෙනම බලයක් ඕන. ඉතින් මම කවමදාක්වත් ශ්‍රී ලංකන හැටියට මම කවමදාක්වත් කැමති වෙන්නේ නැහැ ලංකාවේ කොහේ හරි කොටසක් වෙනම පාලනයක් යනවා. මම ඒකට කැමති නැහැ. මොකද මට විශ්වාසයි එහෙම පාලනයක් දුන්නොත් මේ තමිල් කතා කරන මට වුණත් ඒ පැත්තට ගිහිල්ලා මේ විදිහට ඉදහස කතා කරන්න පුළුවන් වාතාවරණයක් තියෙන එකක්
හදෙන්නේ නැහැ කියලා කාරණා. සිංහල භාෂාවෙන් විතරක් ජාතික ගීය ගායනා කිරීම ගැන මොකද කියන්නේ? ගණේශ්වරන් එදා හරි වටින කතාවක් කිව්වා. මම ඒක මතක් කළ යුතුමයි. ඔහු අපේ කතාබහ අවසන් කරේ ජාතික ගීය හොඳට අහන්න. ඒ හොඳටම ඇති කෙනෙකුට හැදෙන්න කියලා කතාවක් ඔබ එදා කිව්වා.
ඔව්. මාත් අදරාත් ඒ කතාව මම එහෙම කියනවා. එතකොට මේ සිංහල භාෂාවෙන් විතරක් ජාතිකය කියන සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ. මොකද සමහද ලෝකේ කිසිම රටක ජාතිකය භාෂාව දෙකකින් කියන එකක් නැහැ. එහෙම concept එකක් නැහැ. එක රටක ජාතිකය භාෂාව දෙකකින් තුනකින් කියනවා නම් අපි ජාත්‍යන්තරට කියනවා අපේ රටේ කෝටස් දෙක තුනක් ඉන්නවා කියන එක. ඒක හොඳ sign එකක් නෙමෙයි. නමුත් ඔය ජාතික ගියේ අන්තර්ගත වෙලා තියෙන දේ ඉස්සරහට එන ඒ කියන්නේ දෙමළ මිනිස්සුන්ට සමුස්ලිම් සහෝදරයන්ට ඒ ජාතිකයේ අන්තර්ගත වෙලා තියෙන දේ ඒ කියන්නේ ඒ තේරුම හරියට කියලා දෙන්න පුළුවන් නම් මොකද්ද මේ ඇතුළේ තියෙන කියන එක ඒක ප්‍රශ්නක් වෙන්නේ නැහැ. නමුත් ඒකට ප්‍රශ්න විසඳුමක් තමයි මේ සමිත මේ සිංහල භාෂාව හැම කෙනෙම ඉගෙන ගත්තා නම් තේරුම් ගත්තා නම් මොකද රටේ ජාතික භාෂාවනේ. දැන් ඉන්දියාවේ ගත්තත් ඉන්දියාවේ ජාතික භාෂාව හින්දි. ඒක ජාතිකය කියන්නේ හින්දි භාෂාව. ඒක තමිල්නාඩු වුණා ආන්ද්‍රා වුණා කියලා ඒ පැතිවල ඒ විදිහට නෙමෙයි ඒක වෙන්නේ. ඒකට ලංකාව වුණත් එහෙම. එතකොට අපිට පුළුවන්කමක් තිබුණොත් මේ සිංහල භාෂාව හැමෝම හරියට ඉගෙන ගන්න පුළුවන් නම්. එතකොට අපි ඉදිරියේදී ජාතිකය සිංහලෙන් කියන එක දෙමළ මිනිස්සුන්ටත් තා කාටත් එක ප්‍රශ්නයක් කියන්නේ. මොකද එයාලා සිංහල දන්න. එයාට තේරෙන මොකද්ද කියන්නේ කියන එක. ඒ නිසා මට මම පෞද්ගලිකව ඒකට විරුද්ධ නැහැ. මම කැමතියි. මොකද රටක් හැර ඉස්සරහට යනවා නම් අපිට ඒ කියන්නේ ලැන්ග්වේජ් දෙකක් ඉස්සරහට දාගෙන ජාත්‍යන්තරට ප්‍රශ්න පෙන්වන්න අවශ්‍ය නැහැ.
මං හිතන්නේ තව වැඩගත් සාකච්ඡාවක් මම හිත ඇදී ගියේ එකම දේ තමයි මේ සාකච්ඡා කරන්න ඕන TNA පක්ෂය සමග නෙමෙයි දෙමළ ජනතාව සමග. ඇත්තයි. ඇත්තටම
මේක තමයි තරුණ හරණ. ඒක මේ තරුණ දමිල ජාතිකයේ බොහෝ මේ තරුණය බලන පැත්ත තමයි මේ රුවන්.
ඔව්. කියන්නේ සමහරක් අලුත් પરම්පරාවේ සමහරට අවුරුදු 30කට ඉස්සලා තිබුණු මේ යුද්ධ ගැන ඒ තරම් මතකයක් නැතුව ඇති. නමුත් උන් කුඩා කාලේදී ඒ අත්දැකීම් විඳින්නට ඇති. මේ ඇත්තට මේක ලොකු කාරණාවක්. දෙවෙනි කාරණා තමයි අපේ ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ගැන. අපි එක රටක්. ඒ රටේ ප්‍රධාන අපේ භාෂාව සිංහල. කිසි වැරදක් නැහැ. ඔහු කිව්වාගේ කවුරුත් සිංහල ඉගෙන ගත්තා නම් ඕක විතරම් ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඊළඟට ගීතයකට යනවද මේ නිරංජන් නැත්තම්?
ඔව් අපි ගීතයකට ගිහින් මේ බලන්නේ. මේකත් දම්මික බණ්ඩාරනායකගේ තවත් විග්‍රහයක් මේ ගීතය ගැන. අපි මේ විග්‍රහයත් එක්කම ඒ ගීතය රස විඳිමු.
ආදරය පසුබිම් කරගත් චිත්‍රපටිය අතර මා සසල කළ චිත්‍රපටියක් උලවාලි. ප්‍රධාන චරිතය දාරා ගාමිණී පොන්සේකා රංගපෑවි. හුරි කන්දට ගිහිල්ලා දඩයම් කරලා වෙළෙන්දන්ට මස් විකුණලා රැහේ මිනිස්සු ජීවත්වෙන් දාරට හිටියා ලස්සන බිරිඳ සුභා කියන. වෙළෙන්දු එනවා මස් ගන්න. තොරුම්බල් අරගෙන එව්වට හුවමාරු කරගන්න. උඩරට වංශක්කාර වෙළෙන්දෙක් ඉන්නවා බිබිල ඇත්තු කියන. බිබිල ඇත්තුයි දාරගේ ලස්සන බිරිඳයි හාද වෙනවා. යම් තැනක මේ දෙන්නා ප්‍රේමාලිංගනේ ඉන්නවා දෙකපු දාරා. දුර ඉඳම්ම සත්තුන්ට කොටන කෙටීරියෙන් කොටනවා බිබිල ඇත්තුට. ඈත ඉඳන් කෙටීරිය යවන්නේ. හැබැයි දාරා පුදුමයට පත් වෙන්නේ ඉලක්කේ හරිගේ නිසා නෙමෙයි. බිබිලෙත්තු ලේ පෙරාගෙන වැටිලා ඉඳ ඇද්දි සුභා අඬනවා බිබිලෙත්තු වෙනුවෙන් දාරට ශාප කර කර. පැලට ගිහිල්ලා පෙරලි පෙරලි අඬනවා දාරා. වැටිලා ඉන්න බිබිලෙත්තු ළඟට ඇවිල්ලා අත් දෙකෙන් උස්සගෙන පැලට ගිහිල්ලා මැස්සේ තියලා අඬන බිරිඳට කියනවා සුභායිකි අඬන්න කාරි නෑ බොල වතුර මුට්ටියක් ලිපේ තියපන් අපි බිබිලෙත්තුට බේත් කරමු. තමන්ගේ දෑතින් බේත් කරනවා. බේත් කරනවා විතරක් නෙමෙයි අන්තිමට දාරා තමන්ගේ බිරිඳ බිබිලෙත්තුට දන් දෙනවා. බිරිඳත්තු කැමති වෙන්නේ බිරිඳා මේ අද්දි කුප්පායන් අස්සරින් උඩට ගෑනු ගණ්ඩාවේ නේනි. හැබැයි අරන් යන්න වෙනවා. සුභා අඬාඬා බිබිලෙත්තුත් එක්ක එළියට බහිනකොට දාරා කියනවා බිබිලෙත්තු තමුන්නේ මගේ අඹු අරන් යනවා හොඳයි. හැබැයි තමුන්නේ ඒකට අරියාදු කරන්න එපා. තමුන්නේ ඒකට අරියාදු කළා කියලා මට ආරංචි වුණොත් මම සංසාරෙන් සංසාරෙට බිබිලෙත්තු පස්සෙන් එනවා. බිබිලෙත්තු චරිත කලේ ටෝනි රන්සිං ඔහු බිම බලාගෙන සුභායික යනවා. යන ගමන් කියනවා මං උඹ බලා ගන්න. ඒත් ඔය ඇඳුම් ඇඳන් යන්න බෑ පාරේ මට ලැජ්ජයි. බිබිලෙත්තු රෙදි වෙලින්දා විසි කරපන් ඔය ඇඳුම් ගඟට. අර පොට්ටනේ තියෙන ඇඳුම් ඇඳගනි. සුභා පොරෝණ රෙද්ද එහෙමනේ සැඩොල් කාන්තාව අඳින් ගඟට වීසි කරලා බිබිලෙත්තුගේ ඇඳුම් ඇඳගෙන යනවා. දාර ගඟේ මූණ හොදනකොට ගල්වල හැප්පි හැප්පි විසිකරු පොරෝණ රෙද්දිනෝ දාර මේක අතට ගන්නවා. කොයිතරම් දැඩි මිනිහෙක් වුණත් මේ මිනිහා මේ පොරෝණ රෙද්ද පපුවට තියාලා අඬනවා. අඬනකොට කවි තුනක් පසුබිමෙන් ඇහෙනවා කුලවාරි චිත්‍රපටි. ඒකේ එක කවියක ආදරය ගැන ලස්සන වචනයක් මෙන්න මෙහෙම කියනවා. ආලවඩන අකුරු පහේ පෙරවිල් සකි රැට නිඳන තමි පැසුවේ නැති නැති සකි ආලෙ බිඳුනු දකුමකට අඟුරු හෙලනු සකි ආලවඩන යන තේරුම ඕ සතු කම සකි ආලවඩන යන තේරුම ඕ සතු කම සකි ආදරේ කියන්නේ බොයිසත්කම.
වරම් නැතු ගියා
වඩන යන තේරුම බෝසත්කම සකි. ඒ හුලවාලි චිත්‍රපටයේ 1976 උලබාලි චිත්‍රපටයේ තිරගත වුණේ ඔබට මතක නම් ඉතාමත් ලස්සන චිත්‍රපටයක්.
රංගපෑවේ
ධාරහැටි රංගපෑවේ ඇත්තරම ගාමිණී ෆොන්සේකා සුවිනිතා වීරසිංහ තමයි මේ ධාරගේ බිරිඳ හැටියට හිටියේ ටෝනි රණසිංහ.
ඒකෙන්
බිබිලැත්තු. ඔව්. ඒගේ තුන් දෙනාම නෑ අද ජීවතුන් අතර. 76 තිරගත චිත්‍රපටිය.
නිරංජන් මේ මම මේ වෙලාවේ තෝරගෙන තියෙනවා දැන් සිදුවන්නේ කුමක්ද කියලා මේ ආර්ථික විද්‍යාඥෙක් පුවත්පතකට දුන්නු වාර්තාවක් සුමිත් චාමින්ද මේක ලියලා තියෙන්නේ අද දෙසැම්බර් 6. මම හිතන්නේ අපේ අසන්නන් කැමති ඇති අසල ඇති දේශපාලනේ වේදිකා මත මැතිවරණ දවසල අපි සිංගප්පූරුවක් කරනවා, අපි මැලේසියාවක් කරනවා, අපි දකුණු කොරියාව වගේ තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේ නැගියන වර්තමානයේ රටවල් වලට
අපි ආවෙනික් කරගන්න
උත්සාහ කරනවා. ඔව් කියන්නේ පරිවර්තනීය යුගයක ලක්ෂණ වන්නේ සිදුවීම් වල වේගය සමග ඒවා වටහා ගැනීමට අතිශය අභියෝගාත්මක බුද්ධිමය කාර්යයක් බවට පත්වීමයි. සිදුවීම් විශ්ලේෂණය ඉක්මවායයි. නමුත් මේ දැන් මෙතන පවතින සංයුක්ත දේශපාලන තත්ත්වය වටහා ගැනීමට ප්‍රයත්න නොදරන කිසිදු දේශපාලන නායකත්වයකට එම තත්ත්වය විසින් ඉදිරිපත් කරන අභියෝගයට මුහුණ දිය නොහැකි වනු ඇත. ඔහු විග්‍රහ කරන්නේ දැනට ලංකාවේ කොයිතරම් සංකීර්ණ ප්‍රශ්න ගොඩක් තිබෙනවද. මේ සංකීර්ණ ප්‍රශ්න ගොඩ එකින් එක නිවැරදිව තේරුම් කරගන්න බැරි නායකින්ට රට දේශපාලනින් හෝ ආර්ථික වශයෙන් හෝ සෞභාග්‍යමත් කරන්ට නොහැකි බවයි. අන්තෝනියෝ ග්‍රාම්ස්චි පැවසු ලෙස දේශපාලනයේදී බුද්ධිමය සහ සදාචාර නායකත්වයේ වැදගත්කම අද අන් කවරදාටත් වඩා තදින් දැනෙමින් පවතී. අසාර්ථකත්වය සම්බන්ධයෙන් පරිබාහිර සාධක මත පමණක් වර්ධ පැටවීමට යොමුවන්නේ නම් ඔවුන්ට වත්මන් අර්බුදයෙන් ගොඩයාමක් ගැන සිතීම ඉතාම අසීරු කරුණක් වනු ඇත. ඔවුන් දැන් හඹා යමින් තිබෙන්නේ ලංකාවේ දියුණුව කරා යමින් තිබෙන්නේ දැනට ආසියාවේ තිබෙන දියුණු රටවල් කීපයක් අනුගමනය කරමින්. එකක් තමයි ලී ක්වාන් යූසින් මෙහෙවන ලද සිංගප්පූර් රජය. දෙවැන්න තමයි මහාදීර් මොහමඩ් විසින් නිර්මාණය කරන ලද මැලේසියාවේ ආර්ථිකය. අපිට කවදාක්වත් මේක අමතක කරන්න බෑ. දකුණු කොරියාව නොත් උතුර නෙමෙයි දකුණු කොරියාව. මේ විචාරකයා කියන්නේ ඔහු හඳුන්වනවා මෙය වර්තමාන ගෝඨාභය ජනාධිපතිතුමා අවුරුදු ගානක සිට ඉඳගෙන මේ සකස් කරන ලද වියත් මග වියත් කතිකාව තවත් විවිධ වචන තිබුණා තව කතිකාවන්ට ඔහු ලංකාව විසින් ආර්ථික විශේෂඥයෝ වුණ බුද්ධිමතුන් සහ රජයේ සේවකයන් පරිණත සේවකයන් අරගෙන ඔහු හදපු කතිකාවන්ගෙන් සාකච්ඡා කරපු දේවල් තමයි මං හිතන්නේ ඉදිරිපත් කරේ මැතිවරණ ප්‍රකාශනයට. එහිදී ඔහු කියනවා ඒ ව්‍යුහය ගත්තාම ඒක තමයි කියන්නේ අධිකාරීමය ධනවාදය. ඔහු කියන්නේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මහදීර් මොහොමදුත් ඉතාම ජනප්‍රිය ජනහිතකාමී පුද්ගලයන් වුණාට ඔවුන්ගේ ආර්ථිකය විදිලත් පදනමක් වෙලා තියෙන්නේ එක්තරා විදියක ධනවාදයේ පැත්තය. ඒ කියන්නේ අධිකාරීමය ධනවාදය යනු 1960 දශකයෙන් පසුව සිංගප්පූරුව, දකුණු කොරියාව, හොංකොං සහ තායිවාන් යන නැගෙනහිර ආසියාතික රටවල ගොඩනැගුණු ධනවාදයේ සුවිශේෂ මොඩලේ හැඳින්වීමට භාවිතා කරන යෙදුමකි. එය ඇතැම් විට මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය ඇතුළු ආර්ථිකයන් හැඳින්වීම සඳහාද භාවිතා කෙරේ. මෙහිදී දේශපාලන ස්ථාවරයක්, කාර්මික හා සමාජීය විනයගත භාවයක් ධනවාදී සංවර්ධන සඳහා ඉතාම අවශ්‍ය පදනම් දෙකක් ඇටියට ඔහු විග්‍රහ කරනවා. ඒ අනුව සිංගප්පූරුවේ සාරම්භක නායකයා වූ ලී ක්වාන් යූ 1959 වසරේ සිට දශක තුනක් අඛණ්ඩව පාලනය බලයේ හෙබවිය. ඒ නිසා ඔහුට පුළුවන් වුණා කිසි දෙයක් වෙනස් කරන්න නැති ඉදිරියට යන්න. අපි ප්‍රාර්ථනා කරනවා එසේම වේවායි කියලා. දකුණු කොරියාව අතිශය ආශ්චර්ය කොටස් කරුවෙක් ලෙස වේගවත් ධනවාදී සංවර්ධනයක් අත්පත් කරගත්තේ ජෙනරාල් පක් චුන් හීගේ මිලිටරි පාලනය යටතේය. මැලේසියාවේ මහදීර් මොහොමද් 1981 සිට 2003 දක්වා අග්‍රාමාත්‍ය දැරිය. පසුගිය වසරේදී ඔහු යලිත් බලයට පත් වූයේ අවුරුදු 90ක් වෙලත්. ඔහුම නායකත්වය දුන් බැරිසන් නැෂනල් සංවිධානයේ අඛණ්ඩ පාලනය නිමා කළ ප්‍රජාතන්ත්‍රික අරගලයේ වීරයෙකු ලෙසිනි. මේ වාර්තාකරු කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මුදු මල්කඩ හැටියට සලකන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සමග ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අර අපි මුලින් කියපු අධිකාරීමය ප්‍රතිපත්ති අනුවිතයි. ගෝලීය ධනවාදයේ සමකාලීන අර්බුදය තුළ නැගෙනහිර සහ අග්නිදිග ආසියාන්තික අධිකාරීමය ධනවාදී ආකෘතිය උපුටා ගැනීමේ උනන්දුවක් දැන් ලෝකයේ පුරාම පවතී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙල සැලකිය හැක්කේ එම ගෝලීය ප්‍රවණතාවෙන් නියෝජනය කරන්නක් ලෙසිනි. ඒ අර්ථින් ඔහු අන් ලාංකික දේශවාලන්ට වඩා නූතන ලෝක ආර්ථික යථාර්ථවාදී සංවේදී නායකයෙකු ලෙස සැලකිය හැකිය. විශේෂයෙන්ම විනය ඇතුළු මහා බලවතුන්ගේ ආධිපත්‍යයට මුහුණ දීම සඳහා උපාය මාර්ගික ප්‍රවේශයක් ඉදිරිපත් කරන්නට සමත් වූ එකම ජනාධිපති අපේක්ෂකයා ඔහු නිසාම පමණි ඔහු මේ ජයග්‍රහණය කර ඇත්තේ.
ඔහු මම හිතන්නේ ඔය මේ ආර්ථික විශ්ලේෂකෙන් ඔහුගේ ව්‍යත්මගත සමග මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි ප්ලෑන් එකක් ඒගොල්ලෝ ටේබල් කරලා තියෙනවා. ඒක අනුව තමයි මම හිතන්නේ දැන් ඔය වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔකේ උතන තියෙන මේ හැබැයි උතන සාකච්ඡාවට භාජනය වෙච්ච දේවලුත් තියෙනවා. මොකද දැන් ජනාධිපති ලේකම් හැටියට පත් කරගෙන පීබී ජයසුන්දර එක කාලෙක මේ මුදල් අමාත්‍යාංශයේ මේ ආර්ථික සම්බන්ධව හෙඩ් ඔෆ් ද ඩිවිෂන් වල හිටියා. කියන්නේ ඒ ඉන්න කාලේ ඇති වෙච්ච ප්‍රශ්න ගොඩාරයක් තිබ්බා. මට මතකයි ඕක මේ විමල් වීරවංශ මේ එමෙතුමා මේ හිටපු විමල් වීරවංශ ඔහු කතා කරනවා මේ දෙරණ 300 වැඩසටහනට ඇවිල්ලා මේ පීබී ජයසුන්දරයන් ගැන. ඉතින් උසාවියෙන් තීරණයක් දීලා තියෙනවා ඔහුව කිසිම රාජ්‍ය ආයතනයක කිසිම දෙයකට සම්බන්ධ කරගන්න එපා කියලා. නමුත් ඉන් පිට ගිහිල්ලා වෙච්ච දෙයක් හැටියට තමයි මම මේ දකින්නේ. එයා හොඳ පැත්තර වෙනවා නම් හොඳයි. ඒ වුණාට උසාවි නියෝගයක් දීලා තියදී ඔහුව ජනාධිපති ලේකම් හැටියට පත් කරගන්න එක මං හිතන්නේ නෑ ඒක සර්ව සාධාරණයි කියලා. බලමු මොකද වෙන්නේ කියලා.
ලංකාවේ අපනයන වෙළඳපොළ එකක් තමයි ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න නම් අපනයන වෙළඳපොළ ශක්තිමත් කරගන්න බව. යුරෝපය වෙත කේන්ද්‍රගතව තිබී මේ තත්ත්වය වෙනස් කිරීමේ යෝජනා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගතය. තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම මගින් පුහුණු ශ්‍රමය අපනයන කිරීමේ ආයෝජනයද යෝජනාවද ඒ අන්තර්ගත මෙරට තුළ නැගෙනහිර ආසියාතික සංවර්ධන මණ්ඩලය ක්‍රියාත් කිරීමද ඒ අතර වෙනවා. ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානයක් සහිත නායකත්වයක් ලෙස අලුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටින බව නම් ඉතාමත්ම පැහැදිලිය.
ඔව් එතන ඔහු යන ගමන ඔහු යනවා. ඒක අපිට දකින්න තියෙන දෙයක් ඇත්තරම. ඔතන තියෙන ප්‍රශ්නේ ඒ වටේ ඉන්න කට්ටිය ඒ තාමත් අපි අර නම් වලින් කියන හොරු කියලා ඒ කට්ටියෙන් කොටසකුත් තාම ඔතන ඉන්නවා. ඒ කියන්නේ මේක තනිකර සුපැහැදිලි ගමනක් යන්න නම් මේ කට්ටිය අයින් කළම යන්න වෙනවා මේ ගමන. මම හිතන්නේ ඒක ගෝඨාභය මේ ජනාධිපතිතුමා කරයි. මොකද ඔහුට දැනට කරන්න බැරි ජනමත විචාරණයකින් පාර්ලිමේන්තු වර්ගයේ කට්ටියක් තමයි එතුම දැන් පාවිච්චි කරලා තියෙන්නේ. අලුත් ජනමත විචාරණය එනවා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට. එතකොට ඉන්පස්සේ එන ඒ කට්ටිය පච්චර ගැනීමේ අයිතිය තියෙන තනිකර මහ ජනතාවට. ඔවුන් පච්චර ගත්තට පස්සේ කොහොමද වෙන්නේ කියලා මේ අපි බලමු. එතන තමයි ලොකුම සේක තියෙන්නේ. කියන්නේ ලොකුම වගකීම තියෙන මිනිසුන්ට මොකද්ද වෙන්න ඕන කියලා ඉවරලා අපි හොරු පාර්ලිමේන්තු වර්ගනවද නැත්නම් මේ වගේ බුද්ධිමත් මේ වගේ ඒ කියන්නේ ප්ලෑන් එකක් අනුව වැඩ කරන ජනාධිපති කෙනෙක් ඉන්න රටක දැන් බිහිවෙල ඉන්න රටක අපි බුද්ධිමතුන් ඔහු සමග ඒ ගමන යන්න කරනවාද කියලා.
මහදීර් මොහමඩ් මැලේෂියාවෙත් කෙරෙතු වෙදී තමයි ඔහුගේ තිබුණ දූෂිතයෙන්ම හිරිට දැම්ම. ඊට පස්සේ තමයි ඔහු සියල්ල ගෙන ගියේ ඉස්සරහට.
උරුවන් එනම් අපේ කාල වේලාවත් අවසාගෙන වේගෙන යනවා.
අවසාන වේගෙන යනවා.
ඔව්. අපි එහෙමනම් නැවතත් ලබන සතියේ සිකුරාදාක මම වූ වැඩසටහනින් හමු වෙමු. ඔබට සමට සුබ රාත්‍රියක්. අපේ වැඩසටහන අපි එනම් මෙතනින් අවසන් කරනවා. මම හිතන්නේ මේ අපි තව වැඩසටහන් තුනක් තියෙනවා. නත්තල් වලට දෙකක් තියෙනවා නත්තල් වලට කලින් අපි ඒ වැඩසටහනකදී හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සමට සුබ
රාත්‍රියක්. Thank you.